அப்படியே இத்த கொட்டாதுங்க. කතා කර කර හිටියේ මේ සක්කාය දිට්ඨිය ඇති වෙන හැටි. මේ ඒක අඳුර ගන්න ඕන. සක්කාය දිට්ඨිය දුරු කරන්න කලින් මේක මොකද්ද කියලා හොඳට තේරුම් ගත්තොත් තමයි ඒක දුරු කරන්න පුළුවන්. එකම සම්මා දිට්ඨිය කියන එක. දැන් බුදුදහමක් අහලා තේරුම් ගත්තොත් විතරයි සම්මා දිට්ඨිය කියන්නේ. සම්මා දිට්ඨිය තියෙන කෙනාගේ තමයි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. සම්මා දිට්ඨිය ආවේ නැත්නම් ඔය කියන්නේ ආර්ය මාර්ගයට වැටෙන්නේවත් නැහැ. බුදු කෙනෙක් දේශනා කරන ධර්මය අහලා තේරුම් ගන්නවා. අපි සාමාන්‍ය ඕන කෙනෙක් අහපු ටිකක් තියෙනවා. චතුරාර්ය සත්‍ය තමයි දේශනා කරන්නේ නේද? දුක දුකට හේතුව දුක්ඛ නිරෝධය මාර්ගය ඔය ටික දැනගත්තටම නිවන් අවබෝධ වෙන්නේ නැහැ නේද? නැත්තම් මාර්ගඵල ලැබෙන්නේ නැහැ වචන ටික දැනගත්තට. වචන ටික හැමෝම දන්නවා. ඒතර මේවෙන් අදහස් කරන එක දකින්න පුළුවන් වෙනවා. තමන් තුළින් දකින්න පුළුවන් වෙනවා. ඒතකොට දුක කියලා බුදුහාමුදුරෝ ගැඹුරින් දේශනා කරනවා මොකද්ද? සංකිට්ඨේන పంచ ఉపాదానస్కంధా దుఃఖాదిలనే ఏటిం కేనా పంచ ఉపాదానస్కందేమై దుఃఖ. දැන් අපි බලන්න ඕන කොහෙද పంచ ఉపాదానస్కందే හටගන්නේ? නැත්තම් කොයි වෙලාවෙද? කොයි වෙලාවෙද పంచ ఉపాదానస్కంధ හටගන්නේ? මොන අවස්ථාවද? කියන්නේ ආයතනයක් වැඩ කරන අවස්ථාව නේද? ආයතනයක් වැඩ කරන අවස්ථාව. එහෙන් දකින්න වෙලාව වෙන්න පුළුවන්, කණෙන් අහන වෙලාව වෙන්න පුළුවන්. එතකොට ඒ වෙලාවේදී අන්න ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන පංච උපාදානස්කන්ධයක් හට ගන්නවද නැද්ද කියන එක අපි හොයා ගන්නවා. අපි ගොඩාක් කතා කළා දැන් සද්දයක් ඇහෙනකොට එළියේ දෙයක් ගැන අපි දැනගන්න ඕන. සත්‍ය මොකෙද්ද කෑ ගහන්නේ? ලේනෙක් කෑ ගහනවා නේ. එතකොට මොකද හිතන්නේ? එළියේ ලේනෙක් ඉන්නවා, ඌ කෑ ගහන සද්දේ තමයි මේ ඇහෙන්නේ නේද? මේ දැනුවත් වීම එනවනේ. දැන් එහෙම දැනගන්නකොට යන නුවණින් මේ මසන්න ඕන පංච උපාදානස්කන්ධයක් හටගත්තද නැද්ද කියන එක. මොකද හිතන්නේ? හටගත්තා. ඇයි හටගත්තා කියන්නේ? හරි, දැන් අපි අනිත් පැත්තෙන් බලමු. දැන් පංච උපාදානස්කන්ධ කියන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන පහ. දැන් අර හෙලේනෙක් ඉන්නවා කියනකොට රූපයක් තියනවද? ලේනා රූපයක් නේද? සතර මහා ධාතු රූපයක්. එතකොට එතන වේදනාවක් තියනවද? ලේනෙක් ඉන්නවා කියලා දැනගන්නකොට වේදනාවක් තියනවද? සබ්ද ඇහෙනකොට අපි දැනගන්නේ ලේනෙක් කෑ ගහනවා කියලානේ. එතකොට ඒකෙන් අපිට මොකක් හරි දැනෙන ගතියක් තියනවද? තියනවනේ. අපි කැමති වෙන්න පුළුවන්, අකමැති වෙන්න පුළුවන්, නැත්තම් නැදහත් වෙන්න පුළුවන් නේද? ඒ ගතිය තමයි වේදනාව. දැන් රූපය පිහිටියා, වේදනාව පිහිටියා. සංඥාවක් තියනවාද? තියනවා. දැන් ලේනෙක්ව අනිත් රූප වලින් වෙන් කරගන්න අපිට පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ සංඥා. හරි. ඊළඟට අපිට චේතනා මොනවා හරි ඇවිල්ලා තියනවාද ලේනා ගැන? තියනවා නේද? අදහස් ටිකක් තියෙනවා. මේ වගේ සත්ෙක් මේ වගේ ලේනා කියන්නේ අහිංසකයි, මේ කපුටෙක් වගේ නෙවෙයි නේද? එක එක සිතවිලි අදහස් ටිකක් තියෙනානේ ඒ සම්බන්ධ. ඒකට ඒවා මොනවද? සංකාර. චේතනා ටික තමයි සංකාර නේද? දැන් ඔය ටික දැනගෙන තියෙනව නේද අපි? දැනගත්තේ මොකෙන්ද? විඤ්ඤාණ. දැන් ඔන්න පහම හටගෙන. අරහෙලෙණෙක් ඉන්නවා කියලා දැනගන්නකොට පංච උපාදානස්කන්ධයක් හටගෙන. මේක පැහැදිලිද? හැබැයි අපිට පැහැදිලි නැති තැනක් තියෙනවා, දුකක් හටගත්තා කියන එක. එහෙලෙණෙක් හිටියට අපිට මොකද්ද තියෙන දුක? හෙත් එනයි බුදුහාමුදුරුවෝ මේ කිව්වේ කැටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයමයි දුක. තමන් දිහා බැලුවහම දුක ඇති වෙනවා. ඒ කියන්නේ ඈ එතකොට තමන්ගේ පංච උපාදානස්කන්ධයට විතරද දුකයි කියන්නේ? බුදුහාමුදුරුවෝ එහෙම වෙන් කරලාද දේශනා කළේ? නැත්නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධද? කොහේ පිහිටියත් පංච උපාදානස්කන්ධ නම් දුකයි නේද? අරහෙලෙණෙක් ඉන්නවා කියනකොට පංච උපාදානස්කන්ධයක් හටගෙන කියන එක පැහැදිලිද? එන්නේ දැන් රූප වේදනා සංඥා සංකාර ඥාන පහම තියෙනවා නේද? එතකොට ඒක දුකක් වෙන්න ඕනද නැද්ද? ධර්මයට අනුව දුකක් වෙන්න ඕනනේ. පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා දේශනා කරලා තියෙනවා නම් නේද? ධර්මයට අනුව දුකක් වෙන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ අපිට දුකයි කියලා දැනෙන්නේ නේද? ඔතන තියෙන දුක මොකද්ද කියලා නේද? එතන මොකද්ද එතකොට තේරුම් ගන්න ඕන? බුදුහාමුදුරුවෝ දුකයි කියලා තියෙනවා, අපිට දුකයි කියලා පේන්නේ. කොහෙද අඩුව තියෙන්නේ? අපිලා අපේ ප්‍රඥාවේ අඩුවක් තමයි නේද තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔබ දුකයි කියලා, අපිට පේන්නේ නැහැ දුකයි කියලා. එහෙමනම් අපේ ප්‍රඥාවේ අඩුවකුයි මෙතන පේන්නේ නේද? ඔව්, අල්ලගත්ත නිසා තමයි උපාදාන කියන්නේ. අපේ ಜಾති පහම අපි උපාදාන කරලා තියෙනවා. උපාදාන කියලා කියන්නේ ඒක අපි දැඩිව අරගෙන බාරා. දැන් ලේනෙක් ඉන්නවා කියන එක අපි දැඩිව පිළි අරන් තියෙනවා. නේද? ඒකට උපාදාන වෙලා ඉවරයි. හරි. තව පැත්තකින් පෙන්වන්න පුළුවන්, එහෙ ලේනෙක් ඉන්න එක දැනගන්නේ කවුද? මම. ඒ කෙනුත් මේක උපාදාන කියලා පෙන්වන්න පුළුවන්. මමත් අහු වෙලානේ, පිහිටලානේ. අරහෙල එනෙක් ඉන්නවා කියනකොට ඕක දැනගන්න මම මේ පැත්තේ ඉන්නවා. මට සාපේක්ෂව තමයි අර පැත්තක් අපි පෙන්වන්නේ. තේරුණා? බාහිරයක් ගැන කතා කරන්නේ අභ්‍යන්තරයක් තියෙන හින්දා. අභ්‍යන්තරයේ කියලා දෙයක් වෙන් කරන්න බැරි වුණා නම් බාහිරයක් ගැන කතා කරන්න බෑ නේද? මට සාපේක්ෂව එළිය ගැන තමයි ඔය කතා කරන්නේ නේද? ඒක තව ටිකක් පැහැදිලි කරගන්න. දැන් මෙහි ඒ ලේනාගේ සද්දේ ඇහුවේ මොකෙන්ද? කණේ නේද? ඒ සද්දේ අහන්නේ කණේ. කාගේ කණෙන්ද? මගේ. මේකත් දැන් තේනවා නේද? මේ කොච්චර සියුම් ධර්මතාවයක්ද කියලා. අපි හිතන්නත් කලින් මේක ඇවිල්ලා ඉවර. හරි. ඒකයි මේක දකින්න හොඳ නුවණක් තියෙනවා. ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව තමයි මේක අහුවේ. ප්‍රඥාවෙන් දකින්නේ. දැන් ලෝකෙට අයිති දැක්මට ඕක පේන්නේ. ලෝකෙට අයිති දැක්මට තමයි අපි අහන්නේ. අරහෙලෙණෙක් ඉන්නවා. ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඇලුනෙත් නැහැ, ගැටුනෙත් නැහැ. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? නේද? මෙහෙමනේ හිතෙන්නේ. එතකොට ඇලිලා ගැටිලා නැති වුණත් ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉන්නේ මුලාවේ. හිතන්න බල්ලා වතුරට එබෙනවා. එතකොට හිතෙනවා අන්න බල්ලෙක් ඉන්නවා කියලා. හරි. ඒක විදිහක් තමයි මූ තරහරම් බුරනවා. ජාති තුනක් වෙන්න පුළුවන්. එක්කෝ ඌට ආසා හිතිලා වල් ගෙවනන්නත් පුළුවන්. නැත්තම් තරහ ගිහින් බුරන්නත් පුළුවන්. අපි හිතමු බල්ල තුන් දෙනෙක් වතුරට ඉබෙනවා කියලා. ඒ තුන් දෙනා ක්‍රියා කරන විදි තුනක් වෙන්න පුළුවන්. එකෙක් බුරයි, එකෙක් වල් ගෙවනයි. අනිත් එක්කෙනා ওই දෙකටම නැතුව සද්ද නැතුවත් ඉන්නේ. නේද? එතකොට කොයි එක්කෙනාද වැරදි? ගුරුපු බල්ලද වල් ගෙවනපු බල්ලද? සද්ද නැතුව හිටිය බල්ලද? නෑ, අර සද්ද නැතුව හිටිය බල්ලා තරහ අරගෙනත් නෑ, ඇලිලත් නෑ. නේද? ඇලීමත් නෑ, ගැටීමත් නෑ. හරි. ගුරුපු බල්ලා තරහ අරන්, වල් ගෙවනපු බල්ලා ඇලිලා. ඒ ඒ කෙලස් දෙකම මෙයාගේ තුනි. මතු වෙලා නැහැ. ඇලින් ගැටි. ඒ වුණාට දැන් මෙයා බල්ලෙක් ඉන්නවා කියලා දන්න. තරහ ගත්තෙත් නැහැ, ඇලුනෙත් නැහැ. උනාට විශ්වාස කරනවා. හරිද, බල්ලෙක් ඉන්නවා කියලා. හරි. නෑ, යත්‍රා වැටිලා නේද එතකොට. බල්ලෙක් හිටියට කමන්නේ ඔහි හිටපු දැන්. මට මොකද කියලා මේ පැත්තේ. නේද? එතකොට මොකද වෙලා තියෙන්නේ? ඇලිලත් නැහැ, ගැටිලත් නැහැ. නුලා වෙලා. මෝහයට අහු වෙලා. ලෝභ ද්වේෂ නැහැ, මෝහයට අහු වෙලා. තරහ ගත්ත කෙනා මෝහයට අහු වෙලාද නැද්ද? අහු වෙලා. එයාගේ මෝහයක් තියෙනවා, තරහවත්. මෝහයයි ද්වේෂයයි. ඇලුන කෙනා එයාගේ තියෙන්නේ මොකද්ද? ලෝභය තියෙනවා, ද්වේෂය නැහැ. ලෝභයයි මෝහයයි ඒ දෙකයි දිලා. තුන්වෙනි එක්කෙනාගේ ලෝභ ද්වේෂ නැහැ, මෝහයයි දිලා. හරි. දැන් කවුද හරි? තුන්දෙනාම වෙරදි. තුන්දෙනාම සක්කාය දිට්ඨියට අහුවෙලා. මොකද අරහෙ බල්ලෙක් ඉන්නවා කියනකොට ඒක දැනගන්න මෙහෙ මම ඉන්නවා. තේරුණාද? දැන් එතකොට අපි බාහිර දෙයක් තියනවා නැත්නම් ඔය ලේනෙක් හරි කපුටෙක් හරි ඉන්නවා කියනකොට අපි තරහාරං ගැටෙන්නත් පුළුවන්, ඇලුම් කරන්නත් පුළුවන්, ඔය දෙකම නැතුව ඉන්නත් පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ওই જાති තුනේදීම සක්කාය දිට්ඨිය පිහිටන. එහිඳ තමයි ලෝකෙට අහු වුණා. ලෝකෙට අහු වෙලා ඉවරයි. හරි. ලෝකෙට අහු වුණා කියන්නේ දුකට අහු වුණා. එහෙම නැත්නම් තව විදිහට කිව්වොත් පංච උපාදානස්කන්ධයට අහු වුණා. පංච උපාදානස්කන්ධේ හටගත්තා. ඒක එතකොට අපිට මේ තියෙන මානසිකත්වයට ඕක පේන්නේ නැහැ. ඒක තමයි නේද බුදු කෙනෙක්ම පැහැදිලි කරලා දෙන්න ඕන. හරි. සාමාන්‍ය මනසකට ලෝකෙට අහු වෙන මනසට පේන්නේ. මොකද අපේ හිත සකස් වෙලා තියෙන්නේ මේ කාම ලෝකෙට අනුරූපව. කාම ලෝකෙ කියන්නේ මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය මන. ඔය කියන ආයතන හයට එන අරමුණු පිළිගන්න බාර ගන්න ලෑස්ති. රූප තියෙනවා, ශබ්ද තියෙනවා නේද? අරමුණු හය රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. ඔය හයම පිළිගන්න මට්ටමට තමයි කාම භූමිය කියන්නේ. කාම ලෝකය. රූප භූමියට යනකොට ඔය ආයතන ටිකක් අඩු වෙනවා. අරූප භූමියට යනකොට තවත් අඩු වෙනවා. ඒත් ලෝකෙට අහු වෙන මට්ටම තියෙනවා. හරි. එතකොට අපේ කෙලස් මට්ටමකට තමයි අපි මෙහි මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා තියෙන්නේ. කාම භූමිය. කාම භූමියට අහු වෙන මට්ටමේ කෙලස් අපේ යෙදෙන. හරි. එතකොට අපේ මට්ටමට තමයි ඔය රූප පිහිටන්නේ. ඒ රූප පිහිටන රූප අපේ ආයතන වලින් ඇහැ කන නාසය දිව ශරීර වට අහු වෙන. ඔය ඉක්මවා ගිය කෙනාට ඒව අහු වෙන්නේ නැහැ. නේද? හිතා ගන්න පුළුවන් ඒක ටිකක්. නුවණින් හිතන්නවා. හරි. දැන් අපේ ඇහැට අහුවෙන මේ දේවල් සමහර වෙලාවට දෙවි කෙනෙක්ගේ මට්ටමේදී වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ බිත්ති හැම විනිවිද දකින්න පුළුවන්. නේද? දෙවි කෙනෙක්. බ්‍රහ්ම මට්ටමට යනකොට ඊටත් වඩා වෙනස් වෙන්න පුළුවන්. හරි. අරූපාවචර මට්ටමේදී රූප කිසිම දෙයක් පිටින් නැබැයි. නේද? සතර මහා ධාතු රූප ගැන අදහසක් එන්න විදිහක් නැහැ අරූපාවචර. හරි. එතකොට ඒ කියන්නේ මේ රූප නැති ලෝකයක් එහෙම එක දෙයක් නෙවෙයි නේ. අරූපාවචර බ්‍රහ්ම ලෝකේ කියනකොට මේ බාහිර ස්වභාවය වෙනස් වෙලාද? එයාගේ මනස වෙනස් වෙනවා. ඒකනේ දැන් අපිට හිත එකඟ කරලා ධානය වැඩුවොත් එහෙම සමහර විට රූපාවචර ධානය වඩන්න පුළුවන්. අරූපාවචර ධානය වඩන්න පුළුවන්. ඒතර බාහිර එළියේවද වෙනස් වෙන්නේ ඇතුලේ අභ්‍යන්තරේ. තේනවනේ? ඒක තමයි අභ්‍යන්තර ක්ලේස් මට්ටමකට තමයි මේවා ටික සකස් වෙලා තියෙන්නේ. තවදන්න දැන් තේරුම් ගන්න මේ ආයතන හිඳමයි අපි මුලා වෙන්නේ. ආයතන වල ඇත්ත ඇති හැටි නොදන්න කම. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ධර්මයේ දකින්න නම් මේ ආයතන හොඳට දකින්න, පිරිසිඳ දකින්න. නේද? ඇහැ පිරිසිඳ දකින්න, ඊළඟට ඇහෙන් දැනගන්න රූපේ පිරිසිඳ දකින්න. ඒ නිසා හටගන්න මොන විඥානේද? ඇහැ නිසා හටගන්න චක්කු විඥාන. චක්කු විඥානයේ පිරිසිඳ දකින්න. ඊළඟට ඔය තුනක් තියෙනවා කියලා කියන මොකද්ද? නැහැ, ಜಾති තුනක් තියෙනවා කියලා කියන්නේ ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, චක්කු විඥානයක් තියෙනවා කියලා දැනගන්නේ මොකෙන්ද? ස්පර්ශය. පස්සය. නේද? පස්ස චෛතසිකය. පස්සය කියන්නේ මතක තියාගන්න චෛතසිකය. සිත. සිතේ ඇති වෙන ඒ සිතිවිල්ල. මේ චෛතසික කියන්නේ. ඒක පස්ස චෛතසිකය කියන්නේ මේ ಜಾති තුනක් තියෙනවා කියලා දැනුවත් කරන ගතිය. ඒතර චක්කු සම්පස්සේ. නේ. ඕකේ ඇත්ත ඇති හැටි දකින්න. ඊළඟට ඒ හින්දා යම් කිසි වේදනාවක් ඇති වෙනවා නම් මේ පස්සපච්චය වේදනා. ඈ. සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, මෙදහත් වෙන්න පුළුවන්. නේ. ඒ වේදනාව පිරිසිඳ දකින්න. ඔන්න ওই ටික පිරිසිඳ දකින්න කියන. ඇහැ චක්කුම් භික්කවේ ඥානම් පස්සං යථා භූතං. ඇහැ කියන එකේ ඥානම් පස්සං යථා භූතං. ඥානම් කියන්නේ දැනගන්න, පස්සං කියන්නේ දකින. ඥානම් පස්සං යථා භූතං. යථා භූත කියන්නේ ඇත්ත ඇති හැටි. ඥානම් පස්සං යථා භූතං. චක්කුම් භික්කවේ ඥානම් පස්සං යථා භූතං. තේරුණා නේද? ඇහැ ගැන ඇත්ත ඇති හැටි දැනගන්න දකින්. ඇයි එහෙම කියන්නේ? මේ සත්වයා අජානං අපස්සං යථා භූතං. ඇහැ ගැන අජානං දන්නෙත් නැහැ. හරි. අපස්සං දකින්නේ. ඇත්ත ඇති හැටි. සාමාන්‍ය සසරේ යන කෙනා. එහෙනම් බුද්ධාන්තරෝ දේශනා කරනවා මේ ඇහැ ගැන, රූපේ ගැන, චක්කු විඥාන ගැන, ඥානං පස්සං යථා භූතං. අන්නේ යාට සම්මාදිට්ඨිය ඇති වෙනවා. ඇහැ ගැන, රූපේ ගැන, විඥාන ගැන ඇත්ත ඇති හැටි දකින කෙනාට තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. සම්මාදිට්ඨිය මොකටද වොන්? ඇයිසලගේ සම්මාදිට්ඨිය තිබුණත් තමයි සක්කාය දිට්ඨිය නැති කරන්න පුළුවන්. කියන්නේ මාර්ගය පටන් ගන්නේ සම්මාදිට්ඨිය. අරේෂ්ඨාංගික මාර්ගය පටන් ගන්න සම්මාදිට්ඨිය. එතට ඇහැ පිළිබඳව ඇත්ත ඇති හැටි දැනගන්න කෙනාට සම්මාදිට්ඨිය පහළ වෙනවා. ඇහෙන් දැනගන්න රූපය ගැන ඇත්ත ඇති හැටි දැනගන්න කෙනාට සම්මාදිට්ඨිය පහළ වෙනවා. හරි. එතට චක්කු විඤ්ඤාණය ගැන ඇත්ත ඇති හැටි දැනගන්න කෙනාට සම්මාදිට්ඨිය පහළ වෙනවා. දැන් එතකොට ඇහැයි රූපයයි. එහෙම නැත්නම් අනිත් ආයතන වල කන, ශබ්දය, සෝත විඥානේ නේද? ඒ වගේ ඒවා ගැන ඇත්ත ඇති හැටි දැක්කොත් තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. සම්මාදිට්ඨිය ඇති වුණොත් විතරයි සක්කාය දිට්ඨිය නැති කරන්න පුළුවන්. සක්කාය දිට්ඨිය කිව්වොත් මේ ආර්ය මාර්ගයට වැටෙන වෙන විදිහක් නැහැ. සම්මාදිට්ඨියෙන් තොරව තව විදිහට කිව්වොත් සෝවාන් වෙනවා කියලා එකක් නැහැ. මේ ධර්මයට අදාළ අපි දෙයට තේරුම් ගන්නවා මොකද්ද මේ සම්මාදිට්ඨිය? හරි දැකීම කියන්නේ සම්මාදිට්ඨිය තව පැත්තකින් චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්මක් වෙන්නත් ඕන නේද? ඒකට ඔන්න බලන්න දැන් අපි බලමු. දැන් කණෙන් ශබ්දයක් අහලා රූපයක් තියෙනවා කියලා දැනගත්තා. අරහෙලෙණෙක් ඉන්නවා කියලා දැනගත්තා නේ. ඒකට හටගත්තේ මොනවද? පංච උපාදානස්කන්ධය. ඒක අපට තේරෙන භාෂාවෙන් දුක. ලෝකේ හටගත්තා කිව්වත් හරි. ලෝකෙට අයිති දැන දුක තමයි ඔය හටගෙන තියෙන්නේ. නේද? දුක කියලා තාම දැනෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. එන්නට දැන් ධර්මානුකූල නේද? පංච උපාදානස්කන්ධයක් හටගෙන ඒ කියන්නේ දුකක් හටගෙන. දැන් අපි සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් දුක දැනගන්න ඕන, දුක්ඛ සමුදය දැනගන්න ඕන, ඊළඟට දුක්ඛ නිරෝධය දැනගන්න ඕන, නිරෝධ කරන මාර්ගය දැනගන්න ඕන. දැන් දුක ගැන අදහසක් තමයි ඔය ආවේ දැන්. නේද? එළියේ රූපයක් පිහිටනකොට නැත්නම් එළියේ රූපයක් තියෙනවා කියලා දැනගන්නකොට දුක හටගෙන. එහෙම නැත්නම් අපි රූපයක් උපාදාන කරලා තව විදිහට කිව්වොත් නේද? ඒ රූපය දැනගන්න මාව පිහිටලා. තව ඔන්න දැන් පංච උපාදානස්කන්ධය ඇති වෙන තැන ආයතනයක් වැඩ කරනකොට නේ ওই ටික උනේ නේද? කණෙන් ශබ්දයක් අහපු හින්දානේ අපි දැනගත්තේ එළියේ මෙහෙම මොකක් හරි දෙයක් තියෙනවා කියලා රූපය. ඒ ওই රූපෙට තමයි ලේනේ මේ වෙලාවේදී පණ ඇති රූපයක්. සමහර වෙලාවට පණ නැති රූප වෙන්නත් පුළුවන්. ෆෑන් එක මිසිනකොට ෆෑන් එකක් තියෙනවා කියලා දැනගන්න. නේද? ඒකට දෙයක් දැනගන්න. ඒකත් රූපය, රූප උපාදාන. නේද? තමයි අපිට පිට බලනකොට අර කොඩි තියෙනවා, කොඩි වෙලක්. අපි තමයි එක කොඩියක් තියෙනවා කියලා දැනගත්තා. ඒකත් රූපයක්ද නැද්ද? රූපය. අරහේ කොඩිය තියනා ඒක දැනගන්න මෙහේ මම ඉන්න. නේද? මේවා ගොඩක් හොඳට සිහියෙන් නුවණින් විමසන්න ඕනේ. තේරුම් ගන්න. හා? එහෙම කියනකොට අපි අහුවෙලා නේද ලෝකෙට? ලෝකෙට අහුණා කියන්නේ ඒ වයින් අපට සැපත් දුකක් දෙන්න පුළුවන් මට්ටමකට අපිවපත් වෙලා. මේ කොඩියෙන් අපිව සතුටටපත් කරන්නත් පුළුවන්, දුකටපත් කරන්නත් පුළුවන්. ඔය කොඩියේ භාගයක් ඉරිලා එහෙම තියනවා දැක්කොත්. නේද? දුකටපත් කරනවා. ලස්සනට තියෙනකොට සතුටටපත් කරනවා නේද? ඒකට මේ ලෝකෙ දෙයට පුළුවන් නේද අපිව සැපත් අපිට සැපක් හරි දුකක් හරි දෙන්න. සැප දුක කියන එක එතකොට ලෝකෙට අයිති ධර්මතා. මොනවාද ලෝකෙට අයිති ධර්මතා? කීයක් තියෙනවද? අටලෝ දහම. සැප දුක, ලාභ අලාභ. දැන් කොඩියේ හින්දා ලාභයක් ගන්නත් පුළුවන්, අලාභයක් ගන්නත් පුළුවන්. ඔව්, නින්දා ප්‍රශංසා. ඒවට අහු වෙන්නත් පුළුවන්. ඔබට එල්ලපු කෙනාට බනින්නත් පුළුවන්. හොඳක් කියන්නත් පුළුවන්. ඒ කොඩිය නිසා නේද? නින්දා ප්‍රශංසා විඳින්න පුළුවන්. අර බෞද්ධ කොඩියක් හින්දා හොඳයි. අර වෙන මොකක් හරි එල්ලුවා නම් එහෙම බැනුම් අහන්න ඕන නේද? මේ ආරණ්‍ය මොනවද එල්ලලා? නින්දා අහන්න වෙන්නත් පුළුවන්, ප්‍රශංසා අහන්න වෙන්නත් පුළුවන්. නේද? අපි හිතමු පක්ෂක කොඩියක් ගහලා තිබුණා කියලා. ඡන්ද කාලේ නේද? බැනුම් අහන්න වෙනව නේද? ඔව්. එතකොට මේ ලාභ අලාභ නින්දා ප්‍රසංසා සැප දුක් යසාලස කීර්තියයි නින්දා ප්‍රසංසා කියන්නේ ඒක නේද? යසායසන මොකද අඩුනේ? ලාභ අලාභ සැප දුක් සපදු දාප දාප සංසයි යසයසයි එක නෑ නෑ නී යස අයස නෑ යස කියන්නේ කීර්තිය නේ කීර්තිය යස ඉතින් හොයා ගන්නකෝ මේ කතා කරනකොට ආපු එකක් අතලෝ දහම ගැන. හරි දැන් ලෝකෙට ආйти දේවල් වලින් අපි තේරුම් ගන්න ඕන ඔන්න ඔය අතලෝ දහමට අහුවේ. ලෝකෙට අහු වුණා කියන්නේ අතලෝ දහමට අහුවේ. රහතන් වහන්සේ කියන්නේ අතලෝ දහමට අහුවෙන්නේ නෑ. නේද? ලෝකෙට අහු වුණොත් ඒවට අහු වෙනවා. ලෝකෙට ලෝකයේ ඉක්මවා ගිය ලෝකෝත්තර වුණොත් ඒවට අහු වෙනවා. ඒතර මේ ලෝකෝත්තර දර්ශනය තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ලෝකෙට අයිති දැක්මක් තියෙනවා ලෝකෝත්තර දැක්ම. එතකොට අපි දැන් ඔන්න දුක අඳුර ගන්න ඕන, දුක්ඛ සමුදය අඳුර ගන්න ඕන, නිරෝධය අඳුර ගන්න ඕන, මාර්ගය අඳුර ගන්න ඕන. තම වැඩිලා නෙමෙයි. කද්ද කියලා නිකන් දලා අදහසක් කැපි කර ගන්න ඕන නෙමෙයි. ඒක කරන්න පුළුවන් ධර්මයක් අහලා නුවණින් විමසනකොට. දැන් ධර්මයක් අහලා නුවණින් විමසනකොට තමයි අපි දැනගත්තේ අර පැත්තේ ලේනෙක් ඉන්නවා කියනකොට අන්න පංච උපාදානස්කන්ධයක් හටගෙන දුකක් හටිනවා. අර හේ කොඩියක් තියනවා කියනකොට පංච උපාදානස්කන්ධයක් හටගෙන දුකක් හටගෙන නැත්තම් ලෝකෙට අහුවෙන ධර්මතාවලට අපි අහුවෙලා නේ අතලෝ දහමට අහු වෙලා දැන් දුක ගැන ඔන්න යන්තම් අදහසක් ඇති කර ගන්න පුළුවන්. ලෝකෙට ආйти මොනවා හරි තියනවා කියලා බාරගත්තද ඔන්න දුක පංච උපාදානස්කන්ධ. නේ තත් මොනවා හරි දෙයක් තියනවා කිව්වනම් ඔන්න පංච උපාදානස්කන්ධ දුක. අපේ ශරීරේ තියනවා කිව්වත් මේත් ලෝකෙට අහුණා රූපයකට අහු වුණා. නේද? ඔබට තේරුම් ගන්න පංච උපාදානස්කන්ධය තමයි.
දැන් දෙයක් අපිට තියෙනවා කියදලා
නැත්නම්. ඔව්. මෙහෙමයි රූපයට අහු වුණාට පස්සේ රූපයට අයිති ධර්මතා ටික තමයි අර ලිස්ට් එක තියෙන්නේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ. නේද? ඒවා රූපයට අයිති. දැන් ලෙඩ වෙන එක රූපයට අයිති දෙයක්. අර හෙලෙන්නේ කිටියත් ලෙඩ වෙන්න පුළුවන්. අපේ ශරීරයේ තිබුණත් ලෙඩ වෙන්න පුළුවන් නේද? ව්‍යාධියට අහු වෙන. ජරාවට දිරලා යනවා නේද? වයසට යනවා කියන්නේ. ඒවට අහු වෙනවා. මැරෙනවා. නේද? මේ ධර්මවලට අහු වෙන්නේ මොනවද? රූප. ලෝකෙටයි රූප. මේ ධර්මතාවලට අහු වෙනවා. ඒ හින්දා තමයි අපිට දුක් විඳින්න වෙන්නේ. මොකද අපි කැමති නෑ ඕවා වෙනවා. රූපයක් අපි බාරගත්තු ගමන් ඕවා වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මෙතේ ඒවා වුණොත් දුකයි. දැන් මේ ශරීරේ අල්ලගත්තු ගමන් මේ ශරීරේ ලෙඩ වුණොත් අපිට දුකයි. හිතමු දරුවෙක් අල්ලගත්තා කියලා මගේ කිය. දරුවා ලෙඩ වෙනකොට දුකයි. නේද? දෙයක් වෙන්න පුළුවන්. මේ ෆෝන් එක මගේ කියලා අල්ලගත්තොත් මේක කැඩෙනකොට දුකයි. ඔක නැති වුණොත් දුකයි. නේද? තතර ජාති ජරා ව්‍යාධි මරණ ඒ රූප වලට ඇති වෙනකොට අපව දුකටපත් වෙනවා. නේද? ඊටු ටිකක් එතන තියෙනවා. පියෙහි සංපයෝග පියෙහි විප්‍රයෝග යම් පිච්චන් අලබති තම්පිදෙත් නේද? ඔය ටික දන්නවනේ. මම ඒ ටික නැතුව ගැඹුරු තැනින් කිව්වේ පංච උපාදානස්කන්ධේ නම් දුක කියනක. හරි? එතන තමයි අපිට මේ ආර්ය දර්ශනයට ඕන. තෝට ඔන්න දැන් නම් පැහැදිලි නේද? එළියේ රූපයක් තියෙනවා කියලා දැනගන්නකොටම දුක හටගත්තා. පංච උපාදානස්කන්ධේ හටගත්තා. ඈ? තව විදියට කිව්වොත් සක්කාය දිට්ඨියටත් අහුවෙලා. නේද? එහෙනම් අපි ඕවයින් මිදෙන්න එන බුදුහාමුදුරුවෝ පෙන්නනවා දුක්ඛ සමුදය අඳුරගන්න කියලා. දුක තේරුම් ගත්ත කෙනාට දුක්ඛ සමුදය හොයන්න කියලා. සමුදය දැක්කොත් නිරෝධය පේනවා. මොකද සමුදය තියෙනකන් විතරයි දුක තියෙන්නේ. සමුදය නැත්තම් නිරෝධය. නේද? අපි කෙටියෙන් අහලා තියෙනවා දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති වුණොත් දුක්ඛ නිරෝධය. දුක හට ගන්න විදියක් නැහැ තණ්හාව නැත්තම්. තණ්හාව තිබුණොත් දුක තියෙනවමයි. හේතුඵල සම්බන්ධයි. නේද? දැන් දුකට හේතුව තණ්හාව කිව්වට තණ්හාව නැති වුණොත් දුක නිරෝධයි කිව්වට මාර්ගයේ විදිහට දේශනා කළේ ආයෙනම් ගිහින් තණ්හාව නැති කරන්න කියලාද නැත්නම් ආරේෂ්ඨාංගික මාර්ගනේ මාර්ගයේ විදිහට දේශනා කළේ ආරේෂ්ඨාංගික ඇයි ආරේෂ්ඨාංගික මාර්ගයෙන් මොකද්ද කරන්නේ? සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන මේ ඇත්ත ඇති හැටි දකින්න පුරුදු කරගන්න. ඇත්ත දැක්කොත් තණ්හාව ඇති වෙන්නේ නැහැ. අපි මුලා වෙලා ඉන්නකන් විතරයි තණ්හාව. බුදුහාමුදුරු මාර්ගයේ විදිහට පෙන්නේ ඇත්ත දකින්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න විදිහක් තමයි අංගතෙන් පෙන්න්නේ ආරේෂ්ඨාංගික. කලවෙනි එක තමයි සම්මා දිට්ඨිය කියනකොට අර චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් එනවා. දුකයි, සමුදයයි, නිරෝධයයි, මාර්ගය. ඒක තියෙන කෙනාට විතරයි ඉතුරු අංග වැඩි. එහෙම වෙන්න ඕන නේද? එකඟ වෙන්නේ නැත්තම් කියන්න මේ මං කියනකට පිළිගන්න එපා. මොකද අපි මේ කරන්නේ ධර්මය නුවණින් විමසීම. හරි? තමන් විමසන්න ඕන මං කියන දේවල්. අවුරුවත් කිව්වට පිළිගන්න නෙවෙයි. කියන එකකට හරි එකඟ වෙන්නේ නැත්නම් බය නැතුව කතා කරන්න. ප්‍රශ්න කර කර යන්න ඕනේ. ඒකට තමයි තේරුම් ගන්න. එතකොට දැන් ඔන්න එළියේ රූපයක් තියනවා කියනකොට මොනවාද හටගත්තේ? දුක. කෙටියෙන් කිව්වොත් නැත්නම් පංච උපාදානස්කන්ධ. නේද? දැන් ඕකේ සමුදය හොයා ගන්න ඕනේ. දුක ඇති වෙන්න හේතුව කොහොමද වෙන්නේ? එළියේ රූපයක් තියෙනවා කියලා ඒ රූපයේ සමුදය මොකද්ද? හේතුව මොකද්ද? අසයි රූපේ විඥාන. විඥාන. ආව දැන් කණෙන් අහලා නිදැනගත්තේ ඒක. ඈ? කනේ ස්පර්ශයෙන් සද්දයක් ඇරුවා නේද? ඊළඟට මොකද වුනේ? විඥානේ මතින්ද? අද සෝත විඥාණයෙන් සද්දයක් ඇහුවා. නේද? කනේ ශබ්දයක් වැදුනා සෝත විඥාණයෙන් දැනගත්තා. මොකද්ද දැනගත්තේ? සද්දයක් කියලා. එතනින් නැවතුණාද? නෑ. ඊළඟට මොකද වුනේ? දේනෙක් කියලා හිතුවා. නෑ. දැන් සද්දයක් ඇහුණා සද්දට අනුව හිතුවා. හිතනකොට ওই සද්දේ ලේනෙක්ගේ කියලා කවුද කිව්වේ? සිත. නේද? හිතට තමයි ලේනෙක්ගේ රූපයක් මැවිලා පෙනුනේ මුලින්. සද්දට අනුව හිතනකොට හිතට තමයි ලේනෙක්ගේ චිත්‍රයක් පෙනුනේ. නේද? ওই සද්දේ ලේනෙකුට ආйти. දැන් තාම හිතට පේන චිත්‍රය. ඊළඟට මොකද තුන්වෙනි එකේදී කලේ? ඔය පේන ලේන ඉන්නේ අන්න අරහේ. හිතේ හදපු රූපේ එළියට දැන්. ඔව් දිසාවයි බාහිරෙන් තිබ්බා. දැන් බාහිර සතර මහා ධාතුවක් තමයි. දැන් හිතට පේන රූපේ සතර මහා ධාතුද? නෑ නේද? ඒක පැහැදිලි නේද? කණ්ණාඩියේ පිළිමිඳුවක් වගේ නේ, ප්‍රතිබිම්බයක් වගේ නේ හිතට පේන එක. නේද? ඒක අල්ලන්න බෑනේ. පඨවි තද ගතියක් නෑ. ප්‍රශ්නයක් සීතලක් නෑ. හිතට දර්ශනය වෙන දර්ශන මාත්‍රයක් විතරයි නේද? ඡායා මාත්‍රය. අර වතුරේ ඇති වුණ ඡායාවක් වගේ. ඒක පේනවා විතරනේ. අල්ලන්න ගියොත් අහු වෙනවද? වතුරේ සටහන නෑ. නේද? එහෙම නැත්නම් කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ අපි අල්ලන්න ගියොත් අහු වෙන්නේ නෑ. කණ්ණාඩිය අහු වෙනවා මිසක් ප්‍රතිබිම්බේ රූපේ අල්ලන්න බෑ. වතුරේ ඡායාවත් ඒ වගේ. වතුර අහු වෙයි, රූපේ අහු වෙන්නේ නෑ. නේද? ඒ වගේ මේ හිතට පේන එක කවදාවත් අල්ලන්න බෑ. ඇයි අල්ලන්න බැරි? සතර මහා ධාතුයෙන් හැදිලා නෑ. නේද? ප්‍රතිබිම්බ මාත්‍ර චිත්‍ර
මාත්‍ර
රූපයක් විදිහට ගන්න බෑ. සතර මහා ධාතු නෑ. ඉතින් සතර මහා ධාතු නැත්නම් රූපයක් කියන්න පුළුවන්ද? බෑ නේ. රූපයක තියෙන එකලක් සංඥාවක් විතරයි. ඒ කියන්නේ දර්ශන මාත්‍රයක් විතරයි. පේන ගතියක් තියෙනවා. පේන්නේ ඇහැටත් නෙමෙයි, ඇහෙන් දකින්නත් බෑ. නේද? හිත දකින්න එක ඇහෙන් දකින්නත් බෑ. ඒකට ඇහැට අහුවෙන්නේ නැහැ. හිතට පේන ඒ සංඥා මාත්‍රයක් විතරයි. දර්ශන මාත්‍රයක් විතරයි. හිතට දර්ශන. ඒ කියන්නේ විඥාණයට විතරමයි ඕක පේන්නේ. මනෝ විඥාණයට විතරයි පේන්නේ.
දැන් ඔය මේ ලක්ෂණ
සේනාදේම පේනවනේ. ඉස්සෙල්ලම දැන් පේනවනේ. ඒකට පේන්නේ හිතරනේ. ඇතර නෙමෙයි. ඔව්. දිගස් තියෙන කොටත් ඇහැ නෙමෙයි නේ අපේ.
මේ
ඇහැ නෙමෙයි නේද? මනසෙන් තමයි දැනගන්නේ ඈත වෙනදී. මනසෙන් තමයි දැනගන්නේ ඈත වෙන සද්ද. දිබ්බ චක්කු දිබ්බ සෝත.
දැන් අපි කතා
කරන්නේ ඒකේ මනසට දෙතන තියෙනවද සතර මහා ධාතු? එහෙමයි. දැන් ඒක තමයි මේ තේරුම් ගන්න ඕන. මනසට පේන ගතියක් තියෙනවා. දැන් ලේනෙක්ව මනසට පේනවද?
පේනවා.
සතර මහා ධාතු පේනවද? ඒ රූපයක් කියලා ගන්න ඇත්තේ ඇත්ත දැනගත්තු. දැන් අපි ලෝකෙට ඉන්න මට්ටමේ රූපයක් කියලා බාර ගන්න. නේ ලේනෙක් කියලා බාරගත්තා. දැන් ඕකේ. දැන් ඇත්ත නොදන්න තත්ත්වේ තමයි අපි ලෝකෙට අහු වෙන මට්ටම. ලෝකෙට අයිති දැකීම කියන්නේ ඇත්ත නෙවෙයි. ඒක මෙහෙමත් දේශනා කරලා තියෙනවා. දැන් ලෝකයාට ඇත්ත රහතන් වහන්සේට බොරුවක්. ලෝකයාට බොරුව රහතන් වහන්සේට ඇත්ත. එහෙම දේශනාවක් තියෙනවා. එකක් නිකන් මතක තියාගන්න. ඒකට අපි
දිවස් පේන එක ඉතින් ගන්නවා නිරුත්තර හතරමහාදාතු
නෙවෙයි නම් අපි රුත්තර දෙකේ. මේක පොඩ්ඩක් ඔය දිවස් පැත්තෙන් හිතන්න යන්න එපා දැන්. මේක ටිකක්
පැටලෙනවා.
ඒක මතක් වුණා. ඒක තමයි. අපිටත් දිවස් නැහැ නේ. සම්දර් නැහැ දිනවා කියලා.
අපි
අපි අත්දකින්න පුළුවන් මට්ටමකින් ගන්නකො එතකොට මේක තේරුම් ගන්න පහසුයි. ඔව් නෑ හොඳයි හිතන එක. අපි නිකන් මෙහෙම ගමුකෝ. අපිට තේරෙන උදාහරණ වලින් දැන් හිතට පේන යම්කිසි ස්වභාවයක් තියෙනවා නේද? ඒක එතකොට රූපයක් නෙවෙයි කියන එක තේරුම් ගන්නවා. එතකොට මේ නාම වලින් හිතට දැర్శණය කරන මට්ටම නේද? නාම ධර්ම ටිකකින් හිතට පෙන්වන ස්වභාවය. කියන්නේ හිත දැනගන්න ස්වභාවයක් විතරයි. ඒක ඇත්ත රූපයක්. නැත්නම් සතර මහා ධාතු රූපයක් නෙවෙයි. එහෙනම් රූපයක් නෙවෙයි ඔය පෙනිලා තියෙන්නේ. රූප ගතියක් පෙනුනට රූපයක් නෙවෙයි. නාමයක් විතරයි. ඔකට කියනවා නාම මාත්‍ර රූපයක්. නැත්නම් නාම රූපයක් කියලා කියන්නේ ඕකට තමයි. නාම රූපය, නාමික රූපය. නැත. ඒ නමට තියෙන රූපයක් විතරයි. ඕක ඇත්ත කරන්නේ අපේ තියෙන මේ මුලාව අවිද්‍යාව හින්දා අපි ඕක ඇත්ත රූපයක් කරලා බාරගන්නවා. ඇත්ත රූපයක් කරපු ගමන් ලෝකෙට අහු වෙනවා. ඇයි රූප තියෙන්නේ ලෝකෙ? මේ සතර මහා ධාතෙන් ඇතුළු චන්න ලෝකෙට අහු වෙනවා. සතර මහා ධාතු තියෙනවා කියලා තේරෙන්නේ කොහොමද කියලා තමයි දැන් හොයන්නේ විමසන්න. දැන් අපේ දිගලේනෙක් ඉන්නවා කියනකොට සතර මහා ධාතු තියෙනවා කියලා නිතේරිලා තියෙන්නේ. නේ? ඔව්. ඒ දැනගත්තේ කොහොමද කියලා දැන් නුවණින් හොය. ඔය පුරුද්දටනේ දැනගත්තේ. ලෝකේ ආපු පුරුද්දටනේ. දැන් ඒක ලෝකෙටයි කියලා. අපි සම්මා දිට්ඨිය කියන්නේ ඇත්ත ඇති හැටි දකින එක යථාභූත ඥාන. ලෝකේ පවතින ඇත්ත මොකක්ද? අපි හිතන ඇත්තයි පවතින ඇත්ත යථාභූත. ඒක අවබෝධ කරන්න තමයි මේ දැන් හදන්නේ. ඉතර අපි එළියේ සතර මහා ධාතු ලේනෙක් පිළිගත්තා. ඒ වුණාට සිද්ධ වුණේ මොකද්ද? සද්දයක් ඇහුණා. ඒකානුව හිතුවා. හිතනකොට මේ චිත්‍රයක් හිතට පෙනුණා මොකද්ද ඒක? ඒක ඇත්ත නොදන්න කම හින්දා අපි එළියේ සතර මහා ධාතුවක් බාරගත්තා. හරි. දැන් සද්දයක් ඇහුණා. සද්දේට අදාළව හිතනකොට හිතට රූපයක් පෙනුණා. හිතට පේන රූපේ සතර මහා ධාතු නෙවෙයි. මේක ගැන අවබෝධයක් නැති හින්දා අපි හිතුවා ඔය පෙන්නේ ඔය දැනගත්තේ සතර මහා ධාතු රූපය ඉලියෙදී කියලා. ඔය සිද්ධි තුනම වෙලා නේද අපි එළිය රූපයක් බාරගත්තේ. එතකොට ඔන්න ඔතනින් හොයා ගන්න පුළුවන් සමුදේ රූපය ඇති වෙන්න හේතුව. දැන් එළිය රූපේ පිහිටියේ හිතේ හදපු රූපේ ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා නෙවෙයි. එතෙන්ට සිහිය යෙදුනේත් නැහැ, සිහිය පිහිටියෙත් නැහැ, නුවණ පිහිටියෙත් නැහැ. හිතෙන් මේක හදුවා කියන සිහිය තිබුණෙත් නැහැ. ඕක එළියෙන් තිබ්බා කියන නුවණ පිහිටියෙත් නැහැ. මුලාවක් හින්දානේ එළියේ තියනවා කියන්නේ. නේද? සතියයි සම්පජන්ය. සිහියයි නුවණයි කියන එක. හරි? සතියත් වඩන්න ඕන, සම්පජන්යෙත් වඩන්න ඕන. සති සම්පජන්ය. ওই දෙක ඉබේ වැඩෙන්නේ නැහැ. අපි මොකද කරන්න ඕන? උත්සාහ කරන්න ඕන. ආතාප ආතාපි සංපජානෝ සති. ඒක නම් දන්නවා. කොහෙද තියෙන්නේ ඔය ටික? නව වචන ටික කොහෙද තියෙන්නේ? ආතාපි සංපජානෝ සති. සතිපට්ඨාන. සිහිය පිහිටන හැටි නේද? එතකොට අපි රූපයක සිහිය පිහිටනවා කියන්නේ කයෙහි. කායේ කායන පස්සේ ඉහෙරති. කොහොමද කයෙහි සිහිය පිහිටන්නේ? ආතාපි සංපජානෝ සති. එතකොට තමයි අතහැරෙන්නේ විනෙය්‍ය ලෝකේ. ඒ ලෝකේ අතහැරෙනවා මොනවද? අභිජ්ජා දෝමනස්ස. ඇලීම් ගැට. ඔය විදිහට සිහිය නුවණ පිහිටියොත්. ඒකට උත්සාහ කළොත්. අන්න ඒ ලෝකේ ඇලීම් ගැටීම් දුරු කරන සිහිය පිහිටනවා. හරි. නිකම්ම සිහිය නෙවෙයි. මොකද ධර්මයක් අහලා නැති කෙනාටත් සිහිය පිහිටන්න පුරුදු කරන්න පුළුවන්. බැරි නෑ. නේද? කිසිම ධර්මයක් දන්නේ නැති කෙනාටත් පුළුවන්නේ අපි කියා දුන්නොත් ඔන්න සිහියෙන් ඉන්න මේ විදියට කියලා. සිහියෙන් ඉඳි. නේද? දැන් මුස්ලිම් කෙනෙකුට කියනවා ඔන්න මේ විදියට සක්මන් කරන්න මේ කයට සිහිය තියාගන්න. කෑම කනකොට අතට. පුළුවන් නේද? එයා කරයි. කරන්නත් බැරි නෑ. ප්‍රශ්නේ තියෙන්නේ එයාට මාර්ගඵල ලැබෙයිද? මුස්ලිම් කෙනාට නම් ලැබෙන්න විදිහක් නෑ නේ. අපි යෝග කළොත් ලැබෙයි කියලා හිතෙනවා. ඒකනේ ওই ටිකම කරන්නේ. ධර්මය හොයන්නේ අපි සිහිය විතරක් පිහිටන. වෙන්න පුළුවන්. වෙන්න බෑ. මුස්ලිම් කෙනෙක් ධර්මය අහලා තේරුම් අරන් ওই ටික කළොත් එනම් මාර්ගඵල ලැබෙයි. බුද්ධ කාලේ මාර්ගඵල ලැබුවේ බුද්ධාගමේ අයද? බුදුහාමුදුරුව දහම කියා දුන්නේ බුද්ධාගමේ අයටද? මිත්‍යා දෘෂ්ටිකයන්ට, අන්‍ය තීර්ථකයන්ට. මේ ජටිලයන්ට එහෙම ගිහින් කියා දුන්නේ. ඒගොල්ලෝ දහම අහලා ඔව් මාර්ගයේ වැඩුව සිහිය තියෙන්නේ නේද? මේවා නිවනින් අහනකොට තේරෙයි මේ මේක කරන්නන් වාලේ කරන භාවනාවක් නෙවෙයි. මේ ධර්මයක් අහලා නිවනින් දකින්නම දකින්නම තියෙනවා. මුකුත් අතාරින්න කිව්වේ නේ? ඈ සිහි නුවණ පිහිටන කොට
ඒක අර ඉන්ද්‍රියක් වශයෙන්
නිකේ අත අරිනවද අත ඇරෙනවද? දැන් වතුරට එබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා අල්ලගෙන ඌට අවබෝධ වෙනකොට අර හිටියා කියපු බල්ලා හිටිය බල්ලා අත අරිනවද නැත්නම් බල්ලෙක් පිහිටන්නේ? දැන් ඔන්න බල්ලා වතුරට එවිලා මුලා වෙනවනේ බල්ලෙක් ඉන්නවා කියලා ඒ අවබෝධ නැති හින්දානේ. අපි හිතමු දවසක අපේ මට්ටමේ අවබෝධය ආවේ පේන්නේ ඡායාව. දැන් අර හිටිය බල්ලා තේරියද නැත්නම් බල්ලෙක් පිහිටන්නේ නැද්ද? අවබෝධය ආවට පස්සේ ඈ හිටිය බල්ලා තාරිනවද නැත්නම් දැන් බල්ලෙක් පිහිටන්නේ නැද්ද? පිහිටා. ඇත්ත දකින්නකොට මුලාවෙන් හදපු ටික පිහිටන්නේ. අතරින්න දෙයක් තියනවාද? අතරින්න තියනේ අල්ලගෙන හිටියෝ. දැන් අල්ලගන්න දෙයක් පිහිටන්නේ නැත්තම්. අතරින්න දෙයක් නෑ. නේද? අන්න ඔය වගේ සිද්ධියක් තියෙන. ඒකයි කිව්වේ මේ තණ්හාව නැති කරන්න කියලා බුදුහාමුදුරුව කිව්වේ නෑ. බුදුහාමුදුරුව කිව්වේ ඇත්ත දකින්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නේද? එතකොට තණ්හාව නැති වෙයි. මොකද තණ්හාවට පිහිටන්න දැනන් නැති වෙනවා. තණ්හාව පිහිටන්නේ මොනවා හරි තිබුණොත් නේ ඕකටනේ ඇලෙන්නේ. හරි. පිහිටියේ නැත්තම් ඌ දැන් ලෝකේ කිසිම දෙයක් පිහිටියේ නැත්තම් මොනවටද තණ්හා කරන්නේ? නෝකයි ලෝකයේ ඉක්මවා ගිය දවසට වෙන්නේ. එහෙමයි. අපි ලෝකේ හදාගෙන තියෙන්නේ මේ ආයතනවල මුලාව. මොකේ කෙලස් මට්ටමටයි මේ ලෝකේ දේවල් බාර අරන් තියෙන්නේ. ඒකට ආයතනවල ඇත්ත දකින්න ඕන බුදුහාමුදුරුවෝ විජානම් පස්සන් එකා බුතා. ආයතනවල මහා සලායතන සූත්‍රය. කීවෝ ලබන මහා සලායතන සූත්‍රය. මෙහි ඇති නේද ත්‍රිපිටක පොත. මහා සලායතන සූත්‍රය හරි වැදගත් සූත්‍රය කියනවා.